මෙන්නට ගරු බුද්ධික පත්‍රණ මන්ත්‍රීතුමා උතුමන විනාඩි 7ක කාලයක්
තියෙනවා. ස්තුති මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අදිතා වැදගත් අමාත්‍යංශ කීපයක් පිළිබඳ සාකච්ඡාවේදී වින් වෙලා තියෙන සීමිත ඉඩේ මම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පටන් ගන්නට කැමතියි. විශේෂයෙන්ම ඇමතුමනි, මේ වරින් වර අන්තර්ජාලය තුළ නානා ප්‍රකාර ලියුම් සරිසරණ, එකක් තමයි බෙහෙත් අහවල් රෝහලට බෙහෙත් නැහැ කියලා යන ලියවනක්, තවත් වෙරක මේ රුධිරය පරීක්ෂා කරන්න ඕන රසායනික ද්‍රව්‍ය නැහැ කියලා යන ලිපි. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මේ නිසා මේ ලිපි වල සත්‍ය අසත්‍යතාවය දැනගන්න වෙලා වෙනකොට ජනතාව කලබල වෙලා ඉවරයි. රෝගීන්ට ආතතිය ඇති වෙලා ඉවරයි. රෝගීන්ගේ පවුල් වලට ආතතිය ඇති වෙලා ඉවරයි. ඒ නිසා මෙන්න මේ කාරණය පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න උවමනයි. විශේෂයෙන්ම පිළිකා ආශ්‍රිත රෝග වලට අදාළ ඖෂධ පිළිබඳ කාරණය. ඒ වගේම විද්‍ය හේරත් මන්ත්‍රීතුමා සඳහන් කරපු මේ වෛද්‍යවරුන්ගේ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු මේ අවුරුද්ද විශාල ප්‍රමාණයක් විශ්‍රාම යන්නට නියමිත වෙන්නේ. ඒ වගේම පහුගිය කාලේ විදේශ ගත වුණු ප්‍රමාණය අඩුවකුත් තියෙනවා. මේ තත්ත්වය තුළ දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට දාන පොදු තීන්දුවක් වෛද්‍ය ශේෂය වගේ ශේෂයකට එහෙම ගලපන්න බෑ. ඒ තීන්දුව සියලු ශේෂවලට එක හා සමානව ගලපන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දැන් අපි දන්නවා ත්‍රිවිධ හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයා විශ්‍රාම ගියාම ඊළඟට ඉන්න මේජර් ජෙනරාල්වරු අතරින් ලුතිනන් ජෙනරාල් ධූරයට පත් කරලා හමුදාපති කරා වගේ විශේෂඥ වෛද්‍යවරු 250ක් මේ අවුරුද්දේ විශ්‍රාම ගියාම ඊළඟට ඉන්න සීනියර් රෙජිස්ට්‍රාර්ලා කෙලින්ම පත් කරන්න බෑ. ඒ නිසා මම ඔබතුමාගේ මට ඉතා පොඩි වෙලාවයි තියෙන ඔබතුමාගේ පිළිතුරු කතාවේදී කිව්වොත් තමයි මම මගේ වෙලාව. ඒ නිසා හරි මම කියන්නේ උදාහරණ සංඛ්‍යා, මේ සංඛ්‍යා හැමම ගන්න එපා. ඉතින් ඒ නිසා මම ඔබතුමාට සඳහන් කරනවා රාජ්‍ය සේවයට පොදුවේ ගන්න තීන්දුව මේ සෞඛ්‍ය ශේෂයට අදාළව ආදේශ කරගන්න එපා. ඒ වගේම ඔබතුමාත් වෙළඳ අමාත්‍යංශය භාර ඇමතුමාත් ඒකාබද්ධව අර ආනයනික කිරිපිටි, දැන් මේ දවස්වල කිරිපිටි පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ආනයනික කිරිපිටි පිළිබඳව මේ පිළිබඳව හදපු වාර්තා තියෙනවා, විද්වත් වාර්තා තියෙනවා. අපේ යහපාලන ආණ්ඩුව කාලේ මම වෙළඳ විෂය භාර ඇමතිවරයා විදිහට ඉඳි සෞඛ්‍ය අමාත්‍යංශය දරුවේ ඒ සම්බන්ධ වෙනස් මතයක්. හැබැයි මේ සම්බන්ධ ගැඹුරු අධ්‍යයනයක් එක්ක අදාළ කටයුතු කිරීමේ අවශ්‍යතාවය මම ඔබතුමාට මතක් කරන්නට කැමතියි. සා මම මීට වඩා සෞඛ්‍ය ශේෂය පිළිබඳව කතා කරන්නේ නැහැ. ඊළඟට මම සඳහන් කරන්න කැමති සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ ඇමතුමනි බරපතල අවධානය යොමු කළ යුතු කාරණයක් තියෙනවා. ඒක ඔබතුමාගේ අමාත්‍යංශයට විතරක් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඔබතුමාගේ අමාත්‍යංශය, පොලිසියට අදාළ විෂය භාර අමාත්‍යංශය, ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල භාරව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යංශය, ඔබතුමා බලන්න සම්මාන මහාචාර්ය ධූර, සම්මාන ආචාර්ය ධූර, දේශබන්දු දේශකීර්ති දේශමාන්‍ය වගේ ගෞරව නාම දැන් පඳුරකට පයින් ගැහුවා දුසින් ගානක් වීසෙන් තත්ත්වයට පත් වෙලා. මේක ප්‍රශ්නයක් නෑ, පිළිගත රාජ්‍ය විශ්වවිද්‍යාලකින් දෙන සම්මාන මහාචාර්ය ධූරයක් හෝ සම්මාන ආචාර්ය ධූරයක් හෝ එවැනි තනතුරක් නෑ. මේක ප්‍රශ්නයක් නෑ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත, එහෙම නැත්නම් ත්‍ෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ ඒ හා සමාන ආයතනකින් දෙන ගෞරව ආචාර උපාධියක් මහාචාර උපාධියක් නැත්නම් ගෞරව සම්මානයක් නෑ. මේක ප්‍රශ්නයක් නෑ, මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයන් ඇතුළු සියම් මහානිකාය, අමරපුර මහානිකාය, රාමඤ්ඤ නිකාය සහ අනෙකුත් ප්‍රධාන නිකායවල මහානායක හාමුදුරන් වහන්සේ සහ අදාළ ලේකකාධිකාරී හාමුදුරන් වහන්සේගේ අස්සනෙන් දෙන අධිකාර පත්‍රයකින් දෙන එකක් නම් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම හින්දු, ඉස්ලාම්, කතෝලික හෝ වෙනත් ක්‍රිස්තියානි නිකායක පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ නායක මට්ටමකින් ඉහළම නායක මට්ටමකින් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අද වෙලා තියෙන්නේ මොකක්ද? අද වෙලා තියෙන්නේ කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක්ව වාඩි කරගෙන ඒ පන්සලටත් ආධාරයක් දීලා මොකක් හරි සංවිධානයක් හදාගෙන ඒ සංවිධාන වලින් ආචාර්ය උපාධි දෙනවා, මහාචාර්ය උපාධි දෙනවා, සම්මාන විදියට දේශබන්දු දේශකීර්ති දේශමාන්‍ය දෙනවා, සමහර දේශපාලකයන්ටත් දෙනවා. එතකොට දේශපාලකයොත් මේවා තමුන්ගේ නම් ඉස්සරහින් ගහගෙන තියෙනවා. මං දැක්ක අන්තර්ජාලයේ ඡායාරූප විල්ලජ්ජ නැතුව අපේ පාර්ලිමේන්තුවේ සමහරු ගිල්ල ඕවා බෙදන තැන්වල ඒවා බෙදන්නත් උදව් කරනවා. මේකේ විශ්වවිද්‍යාලවල ප්‍රාමාණික අධ්‍යාපනය ලැබපු කෙනෙක් දන්නවා ප්‍රථම උපාධියක් ලබා ගන්න කොච්චර දුක් විඳිනවද රාජ විශ්වවිද්‍යාලයක කියලා. පශ්චාත් උපාධියක් ලබා ගන්න පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් ගන්න කොච්චර දුක් විඳිනවද කියන එක. මාස්ටර් එකක් නැත්නම් අපි කියමුකෝ විද්‍යාපති උපාධියක්, එහෙම නැත්නම් දර්ශනපති උපාධියක් ලබා ගන්න කොච්චර දුක් විඳිනවද කියන එක. තීසීස් එකක් ලියන්න ඕන සමහරලාට වචන 15000ක 25000ක. ඒ සඳහා පොත්පත් පරිශීලනය කරන්න ඕන, පොත්පත් කියවන්න නෙවෙයි පරිශීලනය කරන්න ඕන. මේ පඳුරු අස්සේ සම්මාන උපාධි, ඊළඟට ආචාර්ය තනතුරුයි මහාචාර්ය තනතුරුයි මේව දෙන එක ඉගෙනගත්ත අයට කරන අගෞරවයක්, ඒ තරම් අගෞරවයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ වෙනුවෙන් නීති හදන්න ඕන. ඔබතුමා ඔළුව වන්න විතරක් මදි. මම කියනවා ඊළඟ අයවැය විවාද වෙනකොට මේකට ක්‍රමවේදයක් හදන්න ඕන. හදනව විතරක් මදි. මේ දැනට එහෙම අරගෙන තියෙන ඒ අර මේ මම සඳහන් කරපු තැන් වලට අමතරව මම පෙන්වන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය, මේ දිය හැකි ආයතන, එයින් පිටගත්තු සියල්ලම අහෝසි කරන බවට ඒ පනතේ තියෙනවා. කෙනෙක් හිතනවනම් ඒ ගත්ත එක වළංගුයි කියලා යම්කිසි ප්‍රතිතල මණ්ඩලයක් දාන්න. ඒ මණ්ඩලයට ඇවිල්ලා තමුන්ගත් අරන් තියෙන උපාධිය හරි තමුන්ට ලැබිලා තියෙන ගෞරවනාමය හරි ජස්ටිෆයි කරගන්න කියන්නේ, නැත්නම් රටිෆයි කරගන්න කියන්නේ. එහෙම නොතිබුණොත් දැන් මම සාමදාන විනිශ්චයකාර තනතුරක් මට වරක් ලැබුණා. මම බාලදක්ෂ කොමසාරිස්වරයෙක් වෙච්චින්දා මම මේක ලබා ගත්තේ නැහැ. ඒ ලබා ගත්තේ නැත්තේ ගෝනවල සුනිල්ලටත් සාමදාන විනිශ්චයකාර තනතුරු මේ මේ මිනි මරුවන්ට සාමදාන විශ් ඈ කාගේ දාන්නෝ කියලා නෙමෙයි. ඕක බුදුමන හොඳටම අහගන්න පුළුවන් ජනාධිපතිතුමාගෙන්. ජනාධිපතිතුමාගෙන් අහන්නකෝ කවුද නිර්දේශ කරලා දුන්නේ කියලා ගෝනවල සුනිල්ට. ඔබතුමාට ජනාධිපතිතුමා කියයි කවුද නිර්දේශ කරලා දුන්නේ කියලා. ජනාධිපතිතුමා දන්නවා. ජනාධිපතිතුමා බියගම සංවිධායක. හරිද? ගෝනවල සුනිල්ට දුන්නේ කාගෙන්ද කියලා මේ ජයපරියමතුමා අහන්න. ඒ නිසා මම මේ බොහොම ශාස්ත්‍රීය කතාවක් කරද්දී ඒ ශාස්ත්‍රීය කතාවට අනවශ්‍ය දේවල් කියන්න එපා. ඔබතුමා ජනාධිපතිතුමාගෙන් අහුවෙන් කියයි ගෝනවල සුනිල්ට කවුද දුන්නේ කියලා. සමදාන විශ්වකාරකම. ඒ නිසා මම ඉතා පැහැදිලිව සඳහන් කරනවා මේ සම්මාන උපාධි මේ වගේ දේවල් දෙනකොට. දැන් බලන්න මේ දර්ශන සූරි නැත්නම් PhD එකක් ගන්න MPhil එකක් කරලා සමහරට MPhil එකෙන් තමයි යන්නේ leads to PhD. MPhil leads to PhD. නමුත් මේක කෙලිම PhD දෙනවා.
ඔද්වර තා විනාඩි දෙකක් කාලයක් වෙනවා අතිරේක කාලය.
ඒ නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලනවා මෙන්න මේ කාරණේට අනිවාර්ය මැදිහත් වීමක් කරන්න ඕනේ. අද විවිධ සංගම් හදාගෙන ඒ සංගම් වලින් දෙනවා මේවා දෙද්දි ඒ උත්සවයේ සංවිධාන වැඩ වලට ගිහලා රුපියල් 15000 25000 30000 ගන්නවා. රුපියල් 15000 25000 30000 ගන්නවා. සමහරු රුපියල් 10 15000 25000 30000 දීලා මේක ගන්නවා. මේක ඒගොල්ලන්ට හිරිකිත නැහැ. ගන්න අයට හිරිකිත නැහැ. ගන්න අයට ඒක ආභරණයක්. හැබැයි උපාධි ලබා ගන්න දුක් විඳපු අයට මේක කෞරවයක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉගෙන ගත්ත අයට අර බොක්ස් වල ඉන්න අපේ ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් ඒ සියලු දෙනාට අගෞරවයක්. සා කරුණාකරලා විෂය බාර ඇමතිතුමා මේ කාරණය ගැන ජමුරින් කල්පනා කරන්න උමනයි, මේකට වැඩපිළිලක් හදන්න උමනයි. ඒ වගේම මෙහෙම ලබාගත් තනතුරු අහෝසි කරන වැඩපිළිලක් උමනයි. ඒක අත්‍යවශ්‍ය වෙන දෙයක් නෙමෙයි මේ රටේ ප්‍රාමාණික උගතුන්ට ඒ තමුන්ගේ උපාධියේ හෝ ඒ වගේම සම්මාන උපාධි දෙනවා. අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතිය තුල සම්මාන උපාධි දෙනවා, විශ්වවිද්‍යාල පද්ධතිය තුල කීර්තිමත් කටයුතු කරමු. ඒ සම්මාන ආචාර උපාධියට අගෞරවයක් ඒ ලැබෙන්නේ. දැන් රිචඩ් පද්‍රණ මහත්මයාට එහෙම දීලා තියෙනවා. ඔව්. CWW කන්නංග මහත්මයාට එහෙම දීලා තියෙනවා. දැන් ඒ වගේවත් හැල් වෙනවා මේ වගේ දේවල් නිසා. ඒ නිසා කරුණාකරලා මේ කාරණේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්කම මම පෙන්නනවා. ඒ වගේම තමයි මේ මුල ඉඳලා මැදට කියනවා, මැද ඉඳලා මුලට කියනවා, අග ඉඳලා මැදට කියනවා, මැද ඉඳලා අගට කියනවා. මේ සංස්කෘතික අරමුදලේ මුදල් වංචාවක් විතර. දැන් අවුරුදු 3ක් තිබුණානේ මේ ආණ්ඩුව. වැරදි කරා නම් වැරදි කරපු අයට දඬුවම් දෙන්න.
එහෙම නැත්නම් කාලය අවසන්.
කතාව අවසන් කරනවා මේ නලින් බණ්ඩාර මහත්මයාගේ විනාඩි දෙකකුත් මට ඔබතුමා එකතු කරන්න පුළුවන් නම් හොඳයි මං හිතන්නේ. ඔබතුමාගේ කාලයක් තියෙනවා. මං හිතන්නේ. මම කියලා දෙත්. ඒ නිසා මම ඔබතුමාට කියනවා අවසාන වශයෙන් මෙන්න මේ කාරණා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ දේවල් වලට මේ උස්සගෙන ආවිල විගණන වார்த்தාවක් ඉදිරිපත් කරනකොට මොන අවුරුද්ද විගණන වார்த்தාවද, මොන පිටුවේද සඳහන් වෙන්නේ, මොන ඡේදද සඳහන් වෙන්නේ? එහෙම සඳහන් කරාම හරි ලේසි. මොකද අපි දන්නවා මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහෙව්වේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා විදියට. එතකොට ඒකේ අවුරුදු 3ක් 2015 ඉඳලා කටයුතු කරේ අකිල විරාජ් කාර්ය සම්මාධ්‍යාපන අමැතිතුමා. ඉන් පස්සේ දවස් පනේ ආණ්ඩුවෙන් පස්සේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒක කීම ආවේ. ඉතින් එහෙම නැතුව සජිත් ප්‍රේමදාස මහත්මයාට අගෞරව කළා. හේම ප්‍රේමදාස මහත්මියට අගෞරව කළා. මේ සභාවේවත් නැති ජලනි ප්‍රේමදාස මහත්මිය. මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ. එතුමියට අගෞරව කළා. මොනවද මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන පරමාර්ථ? මේ රටේ ජනතාව ඉල්ලන්නේ ඔය අපහාසද?
මේ රටේ
ජනතාව ඉල්ලන්නේ ඵලදායී යෝජනා. නිසා මෙන්න මේ ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අවස්ථාව සලස ගන්න කියලා ඉල්ලමින් ඊළඟ අයවැයේ ඔබතුමා මේ අමාත්‍යංශයේ බාරව හිටියොත් මේ අමාත්‍යංශයේ විෂය බාර සංස්කෘතික අමාත්‍යවරයා විදිහට හිටියොත් ඊළඟ අයවැයේ මේ වගේ විෂය බාර කතාවේදී මේ සම්මාන දෙන විකාරය පිළිබඳව මට ඔබතුමාට ඒක නැවැත්වීම පිළිබඳව ස්තුති කිරීම විනා අරක කරන්න අමතක වුණා නේද? ඒක කරුණු නැහැ නේද? ඒක කරන්න බැරි වුණු හේතු මෙන්න මේවායි කියලා කියන්නට ඉද නොසලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ අදහස් දැක්වීම අවසන්.
සුදී ගරු මන්ත්‍රීතුමා, මිලන ගරු මధుර විතානගේ මන්ත්‍රීතුමා, උතුවන විනාඩි 7ක කාලයක්
තියෙනවා. ගරු මුලස්සනාරට මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි වේලාව ලබා දීම. අද ඉතාමත් වැදගත් වැය ශීර්ෂ කීපයක් ගැන කතා කරන අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න කැමති අද පක්ෂ විපක්ෂ බොහෝ අය කතා කරා මේ විවිධ කරුණු කාරණා. හැබැයි අද මේ රටේ ස්ථිර විධායකය තාවකාලික විධායක අතර ගැටුමක් තමයි අපිට පේන්නේ. මොකද අපි තාවකාලිකව අවුරුදු 5කට එන්නේ මේ පාර්ලිමේන්තුවට. හැබැයි දේශපාලඥයාට හොරකමට පාර කපලා තොරන් ගහලා පාවඩ දාලා ඒ අවුරුදු ගානේ ඒ වැඩේ කරලා ඊළඟ ඉන්නේ කෙනා ඊට පස්සේ වාඩි කරලා වැඩේ කරගෙන යන එක ගැන මම මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට මේ ගැන පැමිණිලි කරා. මොකද පොදු ව්‍යාපාර කාරක සභාවේදී නිරන්තරයෙන්ම මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් ඉන්නව මේ හැම රාජ්‍ය ව්‍යවසායකම. ඔහුගේ හෝ ඇයගේ යුතුකම විය යුත්තේ වැරදි පාර යනවා නම් ඒක නිවැරදි කරන්න. හැබැයි කොයිම වෙලාවකවත් නිවැරදි කළා නෑ. එහෙමනම් රාජ්‍ය නිලධාරියාගේ පරම යුතුකම වගකීම තමයි වැරදි පාරේ දේශපාලන අධිකාරිය තීරණ ගන්න ඕන ඒවා නිවැරදි කිරීම. එහෙම නැතුව අර ස්ථිර විධායකයේ ඉඳගෙන හැමදාම මේකට උඩුගෙඩි දීලා මේක කවදා හරි දවසක ඉවර වෙන්න ඕනේ. මොකද දැන් මේ එක කොටසක් දැන් හැපිලා කුඩු වෙලා කුජීත වෙලා ඉවරයි. අද ජනතාව ඉතාමත්ම දුකටපත් වෙලා අසර් මේ දේශපාලන වශයෙන් සහ පරිපාලන වශයෙන් ගත්ත වැරදි තීරණ නිසා අද වෙච්ච අලාභයට වග කියන්න දාලා තියෙන අහිංසක මිනිස්සු අද බදු පිට බදු ගහන්න සිද්ධ වෙලා තියෙනවා. වගකීම නැවතවතාවක අහිංසක ජනතාවට. ඒක නිසා මම හිතන්නේ ආණ්ඩු පක්ෂයට විපක්ෂයට මං කියන්නේ කාටවත් සුදුහුණු ගහන්න එපා. වැරදි කරා නම් ඒ කාලේ කරත් වැරදි, දැන් කරත් වැරදි, හෙට කරත් වැරදි. වැරදි නම් අපි ඕන වෙලාවක අපිට පෞරුෂය තියෙන්න ඕන. අපි මේවට විරුද්ධ වෙන්නේ මොකද? හේතුව අපිට ජනතාව තමයි මේ පුටුවල වාඩි කරලා තියෙන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම ආයතන දෙකක් ගැන මේ කතා කරනවා සභාපතිතුමනි. පළවෙනි එක තමයි ඖෂධ නියාමන අධිකාරී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන්. මම 2021 අප්‍රේල් මාසේ 5 වෙනිදා දැම්ම පැමිණිල්ල. පැමිණිල්ල දාලා මාස දෙකයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ටික මැකිලා සම්පූර්ණයෙන්ම ඒ ගැන හොයලා බලනකොට ඒකට අර සමාගමක කෙනෙකු අත්අඩංගුවට අරන් දුන්නා. හැබැයි ඒ කෙනාට සමාගමේ කෙනාට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ මේවට දත්තම ගන්න. හැබැයි එමනම් මේවට සම්බන්ධ නිලධාරීන් වගේ යුතු මිනිස්සු ඉන්නවා. අපි ඒ වගේම අද කතා කරන්න ඊළඟ මාතෘකාව තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල. අද සීගිරිය බලන්න, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ආවරණය වෙන ප්‍රදේශ බලන්න. වැසිකිලි කැසිකිලි පහසු ගන්න නැහැ කියලා පත්‍රවල මුල් පිටුවල තියෙනවා. අපි මේ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා, ඩොලර් account තියෙනවා. හැබැයි ඒ account වලින් කරන වියදම් සාධාරණද? පෞගේ කාලේ දේශපාලඥයින්ගේ ප්‍රතිරූප නංව ගන්න මේ අරමුදල පාවිච්චි කරලා දිනනවා. අපි නිකම් බොරු තර්ක කරලා වැඩක් නැහැ. මේ 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 අරමුදලෙන් 2016 2019 රුපියල් මිලියන 2594ක් අරගෙන වියදම් කරලා තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා රජය විකනගාධිපතිතුමා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම 2017 මිලියන 1100ක් අරගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් account එකෙන් 14,60,000ක් ගන්න තියෙනවා. ඒ වගේම කිසිම අනුමැතියක් අරගෙන නැතුව ඒවා වියදම් කරලා තියෙන කාරණාව සාධාරණද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මොකද පොදු ව්‍යාපාර කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා. සමහර ආගමික සිද්ධාස්ථාන ඉල්ලලත් නැහැ, කියලත් නැහැ. හැබැයි මුල්ගල් තියලා බිල්ඩින් හදලා අද බොහෝ ප්‍රදේශම වගකීමෙන් කියන්නේ මම නෙවෙයි කියන්නේ. මං හිතන්නේ අපේ චම්පික රණෝක මහත්මයා හිටියා එදා පොදු ව්‍යාපාර කාරක සභාවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ බොහෝ අය හිටියා. හැබැයි අවාසනාව කැත මේවට රණ්ඩු ඇල්ලුවා එදා ඉතිහාසය බලන වතාවට පොදු ව්‍යාපාර කාරක සභාවේ රණ්ඩු වැල්ලුවා. අපි වැරදි කරපු මිනිස්සුන්ව බේරගන්න රණ්ඩු අල්ලල වැඩක් නැහැ. ඒවා ලැජ්ජාවට කාරණා. අපේ පරම යුතුකම් වගකීම මොකද්ද? වැරද්දක් කරා නම් මේ මහජනතාවගේ මුදල් වියදම් කරලා අවබෝධ කරලා ඒවට දිවිහිමියෙන් පෙනීන එක. ඒ වගේම තමයි අද මම තව කාරණා කීපයක් මුලාසන මන්ත්‍රීතුමනි ඉදිරිපත් කරනවා. මොකද අද සමහර රජයේ ආයතන විශේෂම කෝප් කමිටු යටතේ තියෙනවා රාජ්‍ය ව්‍යවසායයන් 400කට ආසන් ප්‍රමාණයක්. හැබැයි නිලධාරීන් රාජ්‍ය පරිපාලන මම මේ අර බොක්ස් එකේ ඉන්න ගෞරවනීය සේවයක් කරන රාජ්‍ය නිලධාරීන්ට අධ්‍යක්ෂ වොන්ඩර් නේකම්තුමාලට නෙමෙයි කියන්නේ සමස්තයක් විතර ගත්තාන් පස්සේ මේ නිලධාරීන් හරියට තමන්ගේ යුතුකම කරනවා නම් හරියට වගකීම් කරනවා නම් මේ දේශපාලකයන්ට ඉඩක් නැහැ මේ වැරද්ද කරන්න. මොකද මම දන්න අපි අධ්‍යයනය කරන විදිහට මේ කෝප්පයගේ රාජ්‍ය මුදල් කාරක සභාවේ තියෙන කරුණු අනුව ඇත්ත වශයෙන්ම මේ සියලුම දෙයට මුදල් අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම 100% වගකීම් යුතුයි. මම මුදල් අමාත්‍යංශ ලේකම්තුමාට එක් අවස්ථාවකදී කිව්වා ඔබතුමාගේ නිලධාරීන් සහභාගී වෙනවා මේ රාජ්‍ය ව්‍යවසායකයන් සම්බන්ධයෙන්. මාධ්‍යම සංස්කෘතික අරමුදලේ මේ විනාශය වෙනකොට මුදල් අමාත්‍යංශයේ නියෝජිතයාගේ කාර්යභාරය මොකද්ද? ඒතකොට මුදල් අමාත්‍යංශයේ නියෝජිතයා වාඩි වෙලා ඉන්නේ අනිත් පැත්තේ නම් මුදල් අමාත්‍යංශයේ නිලධාරීනුත් පාට ටයි එකක් දාගෙන වැඩ කරනවා නම් අන්න ඒක තමයි අපි හඳුනගන්න ඕනේ. මොකද අද වෙනකොට මේ නිර්ණායක මොනවා දැන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් යම් යම් ආධාර දීලා දිනන නිර්ණායකය මොකද්ද? ඒ වගේම තෝරගන්න ක්‍රමවේදය මොකද්ද? ඒ වගේම ගෙවන මුදල කීයද? ඉතින් ඒ වගේ කිසිම නිර්ණායකයක් නැතුව රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපි මොන පක්ෂ කරත් ඒ 2019 නවත්තපු බැටන් එක දැන් අපේ කට්ටිය අරන් යනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව අපි කතා කරන්න පසුබට වෙන්නේ නැහැ. බෑ එකම දේම විපක්ෂයට කියලා මොන පක්ෂේ වුණත් ඒ වගේ කැත විදියට හැසිරෙන්න එපා. පොදු ව්‍යාපාර කාරක සභාවේ අපිට ලැජ්ජයි. මොකද සමාජ මුළු රටම දැක්කා හැසිරිච්ච විදිය කෑ ගහපු විදිය. ඒක නිසා මම ගෞරවණීය අපේ සහෝදර මේ මන්ත්‍රීවරුන්ගෙන් මහජන නියෝජිතින් ඉල්ලනවා අපේ පරම යුතුකම වගකීම වෙන්නේ හොරකමට දූෂණයට තියෙත තියෙන එක මිසක් කාටවත් බේරගන්න කාටවත් සුදුහුණු ගන්න මේ කියන එක මම මේ අවස්ථාවේ
කියන පොලිසියට. ඉස්සුදී කර මන්ත්‍රීතුමා මිනාට ගරු පාටලි චම්පික රණවක මැතිතුමා උතුමාට විනාඩි 9ක් කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ රටේ ආර්ථික කඩාවැටීමෙන් පස්සේ ඉතාමත්ම භයානක ආකාරයට අභියෝගයට ලක් වෙන ශාස්ත්‍රයක් තමයි අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය. මොකද විශේෂයෙන්ම විදේශ මූල්‍ය හිඟයත් එක්ක අතිශයින්ම අර්බුදයට ගිය ශාස්ත්‍රයක්. ඒ වගේම රටක් හැටියට අපි පසුගිය දශක කීපය තුළ ඔය කියන අවුරුදු 70 ඇතුලේ විශාල වශයෙන් ජයග්‍රහණ ලබාගත් ශාස්ත්‍රයක්. අපි දන්නවා මිනිසයා නැමැති ජීවියා ඔහුගේ ඇඟේ පරිමාව අනුව ඔහුට ආසන්නයෙන් අවුරුදු 30ක 32ක පමණ ආයු කාලයක් තමයි හිමි වෙලා තියෙන්නේ. නමුත් මේ සෞඛ්‍ය විද්‍යාවේ කුසලතාවය නිසා අද මේක අවුරුදු 80 දක්වා වගේ අපට වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම 20වෙනි සියවස මුලදී ලංකාවෙත් ආයු කාලය තිබුණේ ඔය සත්තුන්ගේ ආයු කාලය මනිනේ මනුෂ්‍ය පරිමාවේ ආයු කාලයේ තත්ත්වය. නමුත් අද වෙනකොට ඒක පළවුණු ලෝකයේ ආයු කාලයේ තත්ත්වයට පත් කරගන්න අපේ සෞඛ්‍ය සේවයට හැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ විවාදයක් ගියා නිදහසෙන් පස්සේ අපි නිදහස් සෞඛ්‍ය සේවයකට යනවාද නැත්නම් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයකට යනවාද එහෙමත් නැත්නම් ගෙවීමේ ක්‍රමයකට යනවාද කියලා මේ රට තීරණය කළා අපි නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වා ගත යුතුයි කියලා. එහි විශිෂ්ට ප්‍රතිඵලය හැටියට අපේ ආයු අපේක්ෂාව ඇමරිකා එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාවට සමාන වෙලා තියෙනවා. මාතෘ මරණ ප්‍රමාණය අපි ඉතාමත්ම අවම මට්ටමකට ගෙනලා තියෙනවා දියුණු රටක මට්ටමට. ඒ වගේම ලදරු මරණ ප්‍රතිශතය දියුණු රටක මට්ටමට ගෙනලා තියෙනවා. සුවිශේෂීම ජයග්‍රහණය තමයි වෙනත් කිසිම මැදි ආදායම් රටක් නොකරන ආකාරයෙන් අඩු වියදමකින් වැඩි සෞඛ්‍ය දර්ශක ශක්තියක් ළඟා කරගන්න ලංකාව සමත් වීම. අපි ගත්තොත් අපේ දත්ත අපිට සතුටු වෙන්න පුළුවන්ද? අනිත් පැත්තෙන් 1999යි 2019 අතරේ සෞඛ්‍යයට කරන ලද වියදම් 4 ගුණයකින් අපි වැඩි කරලා තියෙනවා. නමුත් සෞඛ්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන සමාජ දර්ශක ඒ ආකාරයටම දියුණු වෙලා නැහැ. එමනම් අපේ මේ වියදම කොහාටද ගියේ? ඇයි මේ සෞඛ්‍ය සාක්ෂරතාවයේ තත්ත්වයන් අපිට අත්පත් කරගන්න බැරි වුණේ කියන එක අපි දැන් සොයා බැලිය යුතු කාරණයක් වෙනවා. විශේෂයෙන්ම මේ වසරේ අයවැය ගැන කියනවා නම් 2023 2019ට සාපේක්ෂව පුනරාවර්තන වියදම් බිලියන 143 ඉඳන් 264ට නැගීලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් බිලියන 48 ඉඳන් බිලියන 37ට අඩු කරලා තියෙනවා. මේ ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මොකද මේ වෙලාව ඇවිල්ලා ගොඩනැගිලි හදන වෙලාව නෙවෙයි. මේ වෙලාව රෝගීන්ගේ සහ ජනතාවගේ ජීවිත බේරා ගන්න වෙලාවක්. ඒ නිසා පුනරාවර්තන වියදම් ගැන තමයි අපි අවධානය යොමු කරගත යුත්තේ. හැබැයි ඖෂධ සැපයීම සඳහා වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය 2019 බිලියන 45ක් නම් අද ඒක බිලියන 74ක් ලබන වසරේ. නමුත් අපි දන්නවා පසුගිය කාලය තුල 2019 ඩොලරයේ තිබුණේ රුපියල් 170ට දැන් ඒක තියෙන 363ට ඒ අනුව මේ රුපියලේ අව ප්‍රමාණයට කිසිසේත්ම ගැලපෙන ප්‍රමාණයකින් නෙවෙයි මේ ඖෂධ පිළිබඳ වැය ශීර්ෂය ලඟ වෙලා තියෙන්නේ. ඒ වගේ වැය ශීර්ෂය අඩු වෙන්න යම්කිසි විද්‍යාත්මක දර්ශකයකට අනුවද ක්‍රමවේදයකට අනුවද ඒ ඖෂධ බිල අඩුකලේ කියන එක අපි දැනගත යුතු කාරණයක් වෙනවා. ඒ වගේම මේ ඖෂධ සැපීමේ තත්ත්වය මොකක්ද? අපිට වාර්තා වෙලා තියෙන ආකාරයට අපගේ NMRA ආයතනය ඖෂධ 14,000ක් නියාමනය කරනවා. මේ පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් අපි දැක්ක කරලා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රිකා ගලප්පති මැතිණිය. එතුමිය පෙන්ලා දීලා තියෙනවා මේ ඖෂධ ප්‍රමාණය 3/1 අඩු කරගන්න හැකිය කියලා. ඒ පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව අපගේ ආර්ථික ස්ථායීකරණ කමිටුවේ අනුකමිටුවේ තිබෙන මෛතනගරු ඇමැතිතුමා, අපේ දේශීය වෛද්‍ය ඇමැතිතුමා ඇතුළු කණ්ඩායම ඒ ගැන අවධානය යොමු කරලා කටයුතු කළොත් හොඳයි. මොකද මේ අපට වර්ෂයකට වැය වෙන ඩොලර් මිලියන 300කට අධික බිල අපිට අඩු කරගන්න හැකියාවක් තියෙනවා නම් යම් ආකාරයක වෙටින් ප්‍රොසෙස් එකක් මගින්. හැබැයි ඒක කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකට. ඒ පිළිබඳව හැකියාපූර්ණ අවංක පිරිසක් පත් කළා. ඒ නිසා පළමුවෙන් මම යෝජනා කරනවා මේ තියෙන අර්බුදකාරී සමේ කොවිඩ් යුගයේ වගේම මේ පිළිබඳ හැකියාව තියෙන අවංකත්වයේ තියෙන විද්‍යාත්මක පසුබිමක් තියෙන ඖෂධ වේදින් සහ වෛද්‍යවරුන්ගේ ඉහළ ගණයේ කමිටුවක් පත් කරලා මේ ඖෂධ අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍යද, මේවා ජීවිත බේරා ගැනීමේ වයිටල් මෙඩිසිනල් ඩ්‍රග්ස්ද, එහෙම නැත්නම් මේවා එසෙන්ෂියල්ද, එහෙම නැත්නම් මේවා නොන් එසෙන්ෂියල්ද, එහෙම නැත්නම් මේවා ෆුඩ් සප්ලිමන්ට්ස්ද, මේ ආකාරයට මේ තියෙන තත්ත්වයන් ගැන බලලා මේ ඉතාමත්ම අමාරුවෙන් උපයාගත් ඩොලර් ප්‍රමාණය ජනතාවගේ ජීවිත ගලවා ගැනීමට වැය කිරීමට කටයුතු කරන හැටියට. ඒ වගේම අපි දැකපු දෙයක් තමයි මේ ඖෂධ සපයන ආයතනවල තිබෙන සම්බන්ධීකරණයේ අඩුපාඩුව. අපි දන්නවා කොම්පැනියක් තියෙනවා රටේට අයිති ඖෂධ අධිකාරිය SPC එක, ඒකෙන් තමයි ඖෂධ ගෙන්නන්නේ. ඖෂධ බෙදා හැරීම සඳහා රජයට අයිති MSD එක තියෙනවා. ඒ වගේම ඖෂධ නිපදවීම සඳහා රජයට අයිති ආයතනයකට SPMC එක තියෙනවා. ඒ වගේම ඖෂධ නියාමනය සඳහා NMRA එක තියෙනවා. තව පුජ්ජලිකංශය ගෙන්නනවා. නිදහස් සෞඛ්‍ය කිව්වට මොකද? අද 155ක් සෞඛ්‍යයට වියදම් කරන සල්ලි යන්නේ පුජ්ජලයින්ගේ පොකට් එකේ. රජයේ ආයෝජනය 45යි. එම නිසා මේ තත්ත්වයත් එක්ක අපි බලන්න ඕනි මේ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තියෙනවද කියලා. අපිට වාර්තා වෙච්ච ආකාරයට හදිසි මිලදී ගැනීම කරන්න වර්ෂයකට ඒ වෛද්‍ය අධිකාරීවලු රුපියල් බිලියන 15ක් ගරු ඇමතුමා වැය කරනවා. ඒ විශාල සංඛ්‍යාවක්. ඔබතුමා ඖෂධ වලටම මෙතන තියෙන 74යි 15 කියන්නේ විශාල ගාණක්. ඒතර මේක වෙලා තියෙන්නේ කවර අඩුපාඩුවක් නිසාද? MSD එකට මේ පිළිබඳව ගණන් හිලව් රටේ ඖෂධ පිළිබඳව නැද්ද? පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක වෙනවයි කියලා කෝප් එකට වාර්තා කළා. එහෙම පරිගණක පද්ධතියකට ආයෝජනය කළ තියෙද්දි මේ ආකාරයේ හිඟයන් අවට කලාපයේ රෝහල්වල පවතින්න පුළුවන්ද? ඒ නිසා ඇත්ත වශයෙන්ම NMRA ආයතනයේ පෙන්ලා දීලා තිබිච්ච එකක් තමයි
විනාඩි දෙකක් කාලයක් තියෙන
ඖෂධ මේ 14,000ම ඒගොල්ලෝ ආරම්භයේ නියාමනය කළාට ගෙන්නන තොගවල සාම්පල් කිසිම ආකාරයකට පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. 5%කට අඩු ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කරන්නේ. ඒ නිසා එක ඖෂධයක් අනුමත කරගෙන වෙනත් ආකාරයක ප්‍රමිතියක් තියෙන ඖෂධ ගෙන්නීමේ ඉඩකඩක් තියෙනවා. මේක වහන්න වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක විය යුතුයි. ක්‍රියා කළ යුතුයි. ඒ වගේම ඖෂධ ප්‍රසම්පාදනය ගැන මම ආරාධනා කරනවා මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට ඖෂධ ප්‍රසම්පාදනයේ සිදු කරන දවැන්ත වංචාව පිළිබඳව තාක්ෂණික වංචාව පිළිබඳව KPMG ආයතනය කරලා තියෙනවා විශේෂ විශ්ලේෂණයක් 2020 දී ඒ වගේම කෝප් කමිටුව කරලා තියෙනවා ඒ වගේම මේ පිළිබඳව ජනාධිපති කොමිෂන් වල කරලා තියෙනවා ඒවා කියවුවට පස්සේ තේරෙන දේ තමයි මේ ඖෂධ ප්‍රසම්පාදනය ඉතාම භයානක ආකාරයේ වංචනික පිරිසක් අතින් පරිහරණය කරනවාද කියන සැකය. ඒ වැළැක්වීමට අපි පියවර ගත යුතුයි. ඒ වගේම තමයි උපකරණ ගැනීමේදී ඖෂධ විතරක් නෙවෙයි උපකරණ ගැනීමේදී ඒ ගැටලු එහෙම්මම තියෙනවා. ඒ වගේම මම යෝජනා කරන්න කැමති දැනට දේශීය වශයෙන් 15%යි නිෂ්පාදනය කරන්නේ. ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන 15%නුත් 70%ක්ම ආනයනය කරලා තමයි 30%යි රට ඇතුලේ අගය එකතු කිරීම කරන්නේ. ඒ නිසා මේක 30% දක්වා වර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. මොකද රටට සල්ලි නැහැ ඖෂධ ගෙන්නන්න. මේ ඖෂධ ගෙන්වීම සඳහා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් මුදල් නිසියාකාරව SPC එක පාවිච්චි කරලා නැති බව කෝප් කමිටුවේදී ඉතාම පැහැදිලිව ඔප්පු වුණා. මොකද ඒ අයට ඒ අවස්ථාවේදී පහුගිය ජූනි මාසේදී ලබා දීපු ඒ සියලුම නිර්දේශයන් ප්‍රතික්ෂේප කළා. අපි දන්නවා මේ වෙනකොටත් ඒ ගැටලු ඒ විදිහටම තිබෙන බව. ඒ අවස්ථාවේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ලැබිච්ච මුදල්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබිච්ච මුදල්, ලෝක බැංකුවෙන් ලැබිච්ච මුදල් මේ සියල්ල එකතු කළාම අපේ අවශ්‍යතාවය තුනේ 214යි. ඒක කරගන්න නොහැකි වීම බරපතල අඩුපාඩුවක් හරියට අපි දකිමු. ඒ වගේම විශේෂයෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍යතුමත් ඉන්න වෙලාවේ අවසාන වශයෙන් කියන්න ඕනි මේ දැන් බෝන වයින රෝග ඇතුළු විශාල දේවල් වලට තමයි ඇත්තට මේ රටේ මමත් හිතුවේ පෙනඩෝල් පැරසිටමෝල් තමයි වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම පාවිච්චි වෙන්නේ කොලෙස්ටරෝල් වලටත් දියවැඩියාවටත් පාවිච්චි වෙන ඖෂධ තමයි ලංකාවේ ඉහළම ඖෂධ තුන ඇතුළේ තියෙන්නේ. එහෙනම් මේක වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වැඩ කරන්න පුළුවන් තැනක් තමයි අපේ දේශීය වෙදකම්. ඒ දෙසට යොමු වෙච්ච ප්‍රතිපත්තියක් කරනවා නම් මේ අධික ලෙස භාවිතා වෙන මේ ශේෂ්ත්‍රයේ මේ ඖෂධ පාලනය කරන්න පුළුවන් බවත් යෝජනා කරමින් අපේ යෝජනාවත් එක්ක අපි බලාපොරොත්තු වන ඉදිරිකාලයේ වෛද්‍ය විශේෂඥයන් එක්කත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න එහි වාර්තාවත් රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් යොමු කරන බව ප්‍රකාශ කරමින් මම නියමිතයි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟ ගරු ALM අතාවුල්ල මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5ක කාලයක්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. නහ්මදුන් සල්ලි අලා රසූලිල් කරීම්. அம்மா பாத் தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, நாட்டில் இந்த வரவு செலவு திட்டத்திலே முக்கியமான இரண்டு அமைச்சுகள் இங்கே விவாதிக்கப்படுகிறது. குறிப்பாக சுகாதாரம், இந்த நாட்டில் கல்வி போன்று இலவசமாக நாங்கள் வழங்கி கொண்டிருக்கிறோம் நீண்ட காலமாக. இந்த சூழ்நிலையில் நாடு ஒரு வங்குரோத்தடைந்த நிலையிலே சுகாதார அமைச்சை மக்களுக்கு பாதகமில்லாமல் இழுத்துச் செல்வது என்பது மிக முக்கியமான அம்சம். அந்த வகையில் நான் கீழியரம்புகல்ல கௌரவ அமைச்சர் அவர்களை வாழ்த்துகிறேன், பாராட்டுகிறேன். நீங்கள் நீண்ட காலம் இதனை முறையாக செய்து கொள்ள வேண்டும் என்று. ஆனால் இங்கு எல்லோரும் வருத்தம் ஏற்பட்ட பிறகு மருந்துகளை பற்றி யோசிக்கிறார்கள். ஒரே ஒரு விடயத்தை நான் உங்களுக்கு ஆலோசனையாக சொல்லலாம் நினைக்கின்றேன். நமது நாட்டில் நிறைந்த வளம் இருக்கிறது, உணவு இருக்கிறது. நமது நாட்டில் உள்ள முறையான சுத்தமான உணவுகளை தவிர்த்து அதற்கு பதிலாக வெளிநாடுகளிலிருந்து கொண்டு வருகின்ற உணவுகளில் எவ்வளவு உண்மைத்தன்மையும் அதனுடைய பாதுகாப்பும் இருக்கிறது என்பதிலே சந்தேகம் எழுந்திருக்கிறது. பால் பக்கெட்டுகளை பொறுத்தவரையில் அவையிலே பால் இல்லை என்றும் அவை வெறுமனே வேறு விதமான கலவைகள் என்றும் கூறப்படுகிறது. எண்ணெய்களை எடுத்துக்கொண்டாலும் கூட இவ்வாறான சூழ்நிலையில் நான் நேரத்தை கவனத்திலே கொள்கிறேன். மக்களுக்கு சுத்தமான உணவை பாதுகாத்து கொடுப்பதும் இந்த அமைச்சினுடைய மிக முக்கியமான அம்சம் மாத்திரமல்ல, வெளிநாடுகளில் நாம் இறக்குமதி செய்கின்ற இந்த பொருட்களில் நாம் கவனம் செலுத்த வேண்டும் என்று மிக இறுக்கமாக இந்த இடத்திலே உங்களை நான் வினயமாக கேட்டுக் கொள்கின்றேன். அடுத்ததாக விதுர விக்ரமநாயக்க எங்களுடைய ஒரு சீனியர் மினிஸ்டர் தந்தை இந்த நாட்டின் பிரதம அமைச்சராக இருந்திருக்கிறார். இந்த நாட்டில் உள்ள பிரச்சனை என்ன என்பதை நீங்களும் அறிந்திருப்பீர்கள். இந்த நாட்டில் வாழுகின்ற 3-4 மதத்தவர்களும் இனத்தவர்களும் சந்தோஷமாக வாழ வேண்டும் என்றிருக்கின்ற சூழ்நிலையில் இன்றைக்கு ஒரே ஒரு நீங்கள் மாத்திரம் அமைச்சராக இருந்து கொண்டு வேறு எந்த மதத்தவர்களும் உங்களுக்கு உதவியில்லாத ஒரு சூழ்நிலையிலே நீங்கள் இதனை எடுத்துக்கொண்டு போகின்ற நேரம், நாம் இந்த நாட்டில் இன்றிருக்கின்ற வறுமைக்கும் பிரச்சினைக்கும் காரணமாக இருக்கின்ற ஒற்றுமை அழிவு என்கின்ற விடயங்களிலே கவனமாக இருக்க வேண்டும். ஒற்றுமை மிக முக்கியமானது. இந்த வரிசையில் நாங்கள் பார்க்கின்ற பொழுது இன்று நமது நாட்டில் குறிப்பாக சொல்ல போனால் தொல்பொருள் சம்பந்தமாக நாங்கள் பேசுகிறோம். புறாவஸ்து. தொல்பொருள் என்பது இந்த நாட்டில் எந்த சமயத்தவருக்கும் உரித்தான ஒரு சொத்து அல்ல. தொல்பொருள் என்பது இந்த நாட்டில் எல்லா மக்களுக்கும் உரித்தான சொத்து. இலங்கையை பொறுத்தவரையில் இலங்கையில் ஒரு இடம் இரண்டு இடங்கள் மாத்திரம் தொல்பொருள் என்று நீங்கள் நினைத்தால், நாம் நினைத்தால் அது பிழையானது. இலங்கை முழுவதுமே தொல்பொருள். இலங்கை முழுவதும் மிகவும் புறாவாசி என்று எங்களால் சொல்ல முடியும். அப்படியான அந்த இடத்தில் தொல்பொருள்களை ஒவ்வொரு இனத்தவரும் மதத்தவரும் தாங்கள் தான் செய்ய வேண்டும், கொள்ள வேண்டும் என்று ஒவ்வொரு மதத்திலே இருக்கின்ற மதகுருமார்களுக்கு இடையில் இருக்கின்ற பிரச்சனைகளை வைத்துக் கொண்டு நாம் அதிலே தவறுவிடுகிறோம். என்னை பொறுத்தவரையில் நீண்ட காலமாக சொல்லிக் கொண்டு வருகிறேன், இந்த சொத்தை நாம் உங்களுடைய டிபார்ட்மெண்டின் கீழ் பாதுகாப்பது மாத்திரமல்ல, ஒவ்வொரு பிரதேச செயலக பிரிவுகளிலும் ஒவ்வொரு உள்ளூராட்சி சபைகளிலும் உங்களுக்கு தேவையான அதிகாரிகளை நியமித்து இந்த தொல்பொருள்களை நாம் எந்த அளவுக்கு பாதுகாக்க முடியுமோ, எவைகளை வைக்க வேண்டுமோ அவைகளை அழகாக அலங்கரித்து சுத்தம் செய்து நாம் நமது மக்களுக்கு பார்வைக்கு விட முடியும். அதன் மூலம் நாங்கள் இந்த அந்த அமைச்சுக்கு வருமானத்தை ஈட்ட முடியும். வெளிநாடுகளில் இருந்து வருகின்றவர்கள் பார்க்க முடியும். நமது உள்ளூரிலே இருக்கின்றவர்களுக்கு எத்தனையோ தெரியாமல் இருக்கிறது. மன்னாரிலே இருக்கின்ற கோட்டை, உள்ளாந்தர் போத்திக்கேர் ஆண்ட கோட்டையை நாம் நமது பிள்ளைகள் இன்னும் பார்க்கவில்லை. அவைகளிலே கழுதை மேய்ந்து போய் தெரிகிறது. ஆகவேதான் தொல்பொருள் என்பது இந்த நாட்டினுடைய சொத்து. அதை எந்த இனத்துக்கும் நீங்கள் சீல் பண்ணாமல் எல்லா மக்களுக்குமான ஒரு பொது இடமாக அதை பாதுகாக்க வேண்டும் என்பதை இந்த இடத்திலே உங்களை நான் வினயமாக கேட்டுக்கொள்கிறேன். நாங்கள் அரசியலிலே இருக்கிறோம், சுமார் 10-20 ஆண்டுகளுக்கு மேல் அமைச்சரவையிலே இருந்திருக்கிறோம், அரசியல் அதிகாரங்களை வைத்திருக்கிறோம். ஒரு நாளும் பள்ளி வாசல்களில் அதனுடைய நிர்வாகங்களை நாங்கள் தலையிடவில்லை. அதற்கென்று வக்கு போர்டு இருக்கிறது, அந்த போர்டு அதனை செய்ய வேண்டும் என்று நாங்கள் எதிர்பார்த்தோம். நான் அரசாங்கத்தில் இருக்கின்ற பொழுது என்னுடைய ஊரில், எனது பிராந்தியத்திலே உள்ள எத்தனையோ ஊர்களில் பள்ளிவாசல்களில் சீர்கேடு 10-15 ஆண்டுகளுக்கு மேல் சிலர் தனித்தனியாக நிர்வாகம் செய்து கொண்டிருக்கிறார்கள். அதனை முடித்துக் கொள்வதற்காக ஒக்கூபோல் இருந்து வேலை செய்தாலும் கூட இந்த கடந்த காலங்களில் இந்த பெட்ரோல் பிரச்சனை, அதே போன்று கொரோனா பிரச்சனைகளால் இந்த பள்ளிவாசல்களின் நிர்வாகத்தை விசாரிக்கின்ற வேலைகள் தாமதமடைந்திருக்கிறது. எனவே இதில் யாருடைய அரசியல் தலையீடுகளும் இருக்கக்கூடாது. ஒக்கு போர்டு ஆக்ட் என்பது அது மிக முக்கியமானது. நீதிபதிகளை நாங்கள் நியமித்து விட்டு நியமிக்கின்றவர் நீதிபதிகளுக்கு நியோகையை கொடுக்க முடியாது. அந்த வரிசையிலே இருக்கின்ற இந்த ஒக்கூபோர்டார்களுக்கு உரிய காலத்தை கொடுத்து இந்த பள்ளிவாசல்களின் நிர்வாகங்களை சீராக்கி தர வேண்டும் என்று நான் அந்த மக்களின் பிரதிநிதியாக, அரசியல்வாதியாக தலையிடாமல் பிரதிநிதியாக நான் கேட்டுக்கொள்கின்றேன். இது மிக முக்கியமான விடயம். இதில் சில அரசியல் தலையீடுகளை உங்களுடைய திணைக்களத்திலே உள்ளவர்கள் தலையிடுகிறார்கள். அரசியல் தலையீடு ஒக்கூபோர்டில் ஒரு நாளும் இருக்கக்கூடாது. அது பள்ளிவாசல் இறை நம்பிக்கை சம்பந்தமாக நாங்களும் ஈடுபட மாட்டோம் என்று உங்களையும் வாழ்த்தி விடைபெறுகிறேன். நன்றி.
சஜித் பிரேம்தாஸ் விபக்ஷ நாயகத்துமாய் அமதிவரையா வசியின் சாஸ்கிருதிக அமாத்தியாசை இன்னதி வீதங்கரே பாலக மண்டலே அனுமதியாக நெத்துவ தமாய் சல்லி வீதங்கலே கேமிக அமூலிக பட்டப்பால் பொருவாக் மாகாவ் தீனவா மத்தியம சாஸ்கிருதிக அரமுதலே பாலக மண்டலே ரசியம் வார்த்தாவ அங்க திசி ஆட்ட 2019 மார்த்து 15 பெருவரு 18 பவத்துவே ஏகே ஏ வார்த்தாவதி ஹை பலுஹாம் ஏகே கிரியாக்கரலதின் சபாபதி வசியம் இந்தலதின் கரு ரணில் விக்ரமசிங்க மெத்துமா அகமதி வரைய வசியம் ஏ சபாபதி வரைய வசியம் கட்டுது கலதின் ஏகே 208.6.1 කියන එකේ තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2019 වර්ෂයේ සඳහා ආයවැය ඇස්තමේන්තුව අනුමත කරලාදී කියලා ඒ කමිටුව මගින් ඊළඟට මේගොල්ලෝ තාම මඩපාරක් ගහනවා දහම් පාසල් ගොඩනැගිලි ඉදිකලා කියලා ඒකටත් අනුමැතියක් ලැබුණ නැහැ කියලා 208.57.1 සිසු දහම් සේවන දීප ව්‍යාප්ත වැඩසටහනේ ආර්ථික අපහසුතාවය යුක්ත හා ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමාණවත් ගොඩනැගිලි නොමැති දහම් පාසල් ස්ත්‍රී ගොඩනැගිලි ඉදිකිරීම කළා මේකත් මේ 2019 මාර්තු 15 වෙනිදා එදා අග්‍රාමාත්‍යකරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සභාපතිත්වයෙන් තමයි මේකත් සාකච්ඡාක් මේකත් අනුමත කරලා තියෙන්නේ. ඒක මේක මේ සංස්කෘතිය කියලා පටන් ගත්තේ මේ රජයේ සංස්කෘතිය කියලා බාරගත්තේ ඇත්තම එතකොට අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතුමා පටන් ගත්ත දාගින්දම්ම මඩ ගහන්න තමයි හැදුවේ විපක්ෂ නායකවරයාට. මොකද ජනාධිපතිවරයන්ට තමන්ට එරෙහිව තමන්ගේ සහෝදරට එරෙහිව තරහ කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ මේ මඩ ගහන්න හේතු වෙලා තියෙන්නේ. එදත් සරත් පොන්සේක මැතිතුමා ජනාධිපතිවරණයට තරං කළා කියලා ඔහුට දඬුවම් දීලා හිරෙත් දැම්මා. අන්තිම චෝදනාවක් රහිතයි කියලා නිදහස් කරන්න වුණා. මේ වගේම තමයි උත්සාහ කළේ මේ මඩ පත්‍රිකා ටිකක් හදලා මේවා ගොනු කරලා පුළුවන් නම් සදි ප්‍රේමදාස මහත්මයාවත් හිරේ දාලා මේ විපක්ෂයක් කියන එක නැති කරලම දාන්න තමයි උත්සාහ කළේ. නමුත් සදි ප්‍රේමදාස මැතිතුමා එදා නීත්‍යානුකූලව නීතියට අනුකූලව වැඩ කරපු නිසා මේ ඇයට මේ මඩ පත්‍රිකාව තුලින් සජිත් ප්‍රේමදාස මහත්මයාට හානියක් කරන්න නොහැකුණා. දැන් ඒකයි මඩ ගහන්නේ. විශේෂයෙන්ම මම කියනවා මේක සංස්කෘතිය කියන එක මේ මඩ ගහන සංස්කෘතිය වෙන්න එපා. මේ රට වෙලා තියෙන හේනෙත් සංස්කෘතික අමාත්‍යාංශයත් ඒ ප්‍රතිවාදියාට මඩ ගහනවා නම් මම කියන්නේ මේකද සංස්කෘතිය රටේ කියලා මම විශේෂයෙන්ම අහනවා. මේ මාස 11ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ අමාත්‍යාංශයේ බාරගත්තේ 2008 දෙසැම්බර් 20. එතකොට ඔහු ඒකෙන් අයින් වුණේ 2019 නොවැම්බර් 21 ආණ්ඩුව විසිරුවට පස්සේ. මාස 11ක වැඩ කරපු ටික හොයන්න මේ අවුරුදු දෙකම මාර තුලම කමිටුපත් කර කර මඩ ගහන එක අරෙන්ඩ මේ සංස්කෘතික අමාත්‍යාංශයට වෙන වැඩක් නැහැ කියන එක මම විශේෂයෙන් කියනවා. මේ ගරු බෝලාසනිරුඩ මන්ත්‍රීතුමනි මේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ අමාත්‍යංශේ බාරගත්තේ 2009 නොවැම්බර් මාසේ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ බාරගත්තේ. ඒ බාරගෙන ගත්ත ගමන් පළවෙනි රාජකාරිය මොකද්ද? මේ පහුගිය අවුරුදු 6-5 තුල වෙච්ච දූෂණ සහ අක්‍රමිතා හොයන්න ගියා කමිටුවක් හැදුවා. මේ කමිටුවට පත් කළා මහාධිකරණ විශ්‍රාමගත විනිසුරුවරයෙක්. එතකොට විශ්‍රාමගත අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් කළා. ඊළඟට පත් කළා බුලත් කොලෙන් චන්දීල්ලපු කෙනෙකුත්. මේ කමිටුවේ එක සාමාජික ත්‍රිපුද්දල කමිටුවේ මේ ආණ්ඩුව කරපු වැරදි සජිත් ප්‍රේමදාස මහත්තයා කරපු වැරදි හොයන්න පත් කරපු මේ ස්වාධීන කමිටුවේ එක්කෙනෙක් තමයි කොළඹ දිස්ත්‍රික්කයට බුලත් කොලෙන් චන්දීල්ලපු හරිගුප්ත රෝහණ දීර කියන මහත්තයා. එතකොට මේක මොනවද මේ කරන්නේ කියලා තේරෙනවා. මේ උත්සාහ කරන්නේ මේ අසම්මත පිළිගන්නේ නැති මේ කමිටුවක් හරිගස්සලා මේකෙන් වැරදි හොයන්න උස්කලා. එතකොට මේ කමිටු වාර්තාවක් හැදුවා. අද මේ මන්ත්‍රීවරු මාධ්‍යයට බාර දෙනවා මෙන්න මේ අල්ලස් දෙපාර්තමේන්තුව බාර දෙනවා මෙන්න කමිටු දූෂණ වංචායක කියලා. ඊට පස්සේ මේ CID එකට බාර දෙනවා මෙන්න දූෂණ වංචා කමිටුව මේකෙන් හදපු උත්තරේ කියලා. නමුත් ඒ හැමදේම ප්‍රතික්ෂේප කළා. දැන් කියන විගණන වාර්තාවේ තිබ්බා කියලා විගණන විගණාධිපතිතුමාටත් බාර දුන්නා මෙහෙම වාර්තාවක්. එතුමා මේ ප්‍රශ්න ඇහුවා. මේ ප්‍රශ්න අහපු වාර්තාව තමයි කියන්නේ මේක දූෂණ වංචා සිද්ධ වුණා කියලා මේකොල්ල කියන්නේ. නමුත් මේ බාර දීපු හැම කමිටුවකින්ම විගණනේ හෝ වේවා අල්ලස් දූෂණ දෙපාර්තමේන්තුව හෝ වේවා CID එක වේවා මේ හැම එකෙම කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අවුරුදු 10 මාස 11 මේ අමාත්‍යංශයේ බාර ගන්න කාලේ කිසිම අකටයුත්තක් කිසිම දූෂණයක් කිසිම වංචාවක් සිදු වෙලා නැහැ කියන එක තමයි කියන්නේ. ඒ හින්දා අද මේගොල්ලෝ හදපු වාර්තාව එළියට දාන්න බෑ. අපි කියනවා පොලවන්නම් ඔය දූෂණේ වංචාව කළා කිපු වාර්තාව සමාජගත කරන්න මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. එහෙම වාර්තාවක් ගේන්න බෑ. එහෙම වාර්තාවක් නැහැ. මේක අපි ඊළඟට මේක ගෙනියන්න ඕනේ.
වර්තා විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේක ඊළඟට ගෙනියන්න ඕනේ. මොකටද මේක අරගෙන යන්න ඕනේ? මේ වගේ දේශපාලනයේ චන්දිල්ලපු කෙනෙකුයි විශ්‍රාමික නිලධාරි දෙන්නෙකුයි දාලා මේ සජිත් ප්‍රේමදාස මහත්තයාව වැරදි හොයලා කූඩුවේ දාන්න ගත්ත උත්සාහයට වියදම් කරපු සල්ලි ජනතා මුදල් අන්නේ ජනතා මුදල් විනාශ කරපු එක ගැන අපි විශේෂයෙන්ම හොයන්න ඕනේ. ඒ හින්දා මම කියනවා ඒ හින්දා ප්‍රතිවාදියාගෙන් ඡන්දේ ඉල්ලුවා කියන පළියට ආයි විපක්ෂයක් ගැති කර දාන්න අවශ්‍යතාවයට මෙහෙම කමිටු හදලා නිලක්‍රමයකින් නැතුව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියයි පත්‍රවලට ඇවිල්ලා කියයි TV වලට ඇවිල්ලා කියයි කමිටු වලට ගිහලා සාකච්ඡා කරයි අවුරුදු දෙකම මාරම කළේ මොනවද මේ සජිත් ප්‍රේමදාස මාස 11 කළේ මොනවද කියලා. එතුමා කරපු දේවල් බැලුවහම දැන් කියලා තිබ්බා සංස්කෘතිය අර මුදලේ මුදල් නැහැ කියලා. එතුමා එනකොට මිලියන 6422ක් සල්ලි තිබ්බා. පාස්ක ප්‍රහාරය වගේ වෙලා සංචාරක මේ රටේ නැති වෙච්ච වෙලාවකත් එතුමා ඉවත් වෙනකොට මිලියන 6033ක් තිබුණා. එහෙමනම් නැහැයි කියන්නේ මොනවද? ඉතින් ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මේ සංස්කෘතික අරමුදල කියන එක හැදුවෙත් කවුද? එදා රණසිංහ
ප්‍රේමදාස
මහත්මයා අගමැති වෙලා ඉන්නේ නැද්දි එතුමාගේ
සභාපතිත්වයේ කාලය අවසානයි.
කවුද හැදුවේ 1980 මේකේ මේ සියලු දේ අනුව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීලා තිනවා. අනිත් එක කියනවා ඡන්ද ලංවෙච්ච කාලේ වියදම් කළේ ඡන්ද ලංවෙච්ච කාලේ සල්ලි ගත්තලු. ඉතින් මිනිසුන්ගේ පඩි ගෙවන්නේ නැද්ද? ජනාධිපතිතුමනේ ප්‍රකාශන පත් කළා කියලා ඒක සේවය කරනවා. ඒ සේවය කරනට පඩි ගෙවන්නේ මේ අරමුදලෙන්. එතකොට ඒ වගේ වන්නේ නැද්ද? එතකොට සංස්කෘතික අමාත්‍යාංශය කරපු ව්‍යාපාර වලට සල්ලි ගෙවන්නේ නැද්ද? මොනවද මේ කියන්නේ? අවසාන වශයෙන් කියනවා දැන් මදුරු විතාන මන්ත්‍රීතුමා කිව්වා ඩොලර් ගත්තයි කියලා. මේ ඩොලර් ගත්තේ මොනවද? ඒ ගත්තු හැම ඩොලර් එකක්ම ඒ කියන්නේ කරන්ට් account එකේ සර්විස් account එකේ තිබිච්ච ඩොලර් මුදල් ටික අරගෙන ෆික්ස් ඩිපොසිට් දාපු එක තමයි. අරකෙන් ගත්ත තමයි. අරගෙන දැන් මේ ඉඩඩිය 104ක් වලිය වැඩි තියෙන ෆික්ස් ඩිපොසිට් වලට සකි ප්‍රබලස තැම්පත් කළේ ආයෙනේ වැඩි වෙන්නේ. ඒකද මම විශේෂයෙන් කියනවා මේ වගේ කුණු මඩ ගහලා ජනතා නායකයෝ අනාගතයට එන නායකයෝ වටන්න බෑයි කියන එක විපක්ෂය දැනගන්න ඕනි. අවසාන වශයෙන් අවුරුදු දෙකමාරක් තිටියා ඔය මඩග ගහ ඉන්නතෝ කරන්න පුළුවන් කෙංගඩියක් කරන්න කියලා අපි කියනවා. මම අවසාන වශයෙන් කියනවා අපේ සිසිල ජයකොඩි මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම දේශීය ආයුර්වේදය ගැන තියෙන තැන මදි. ඒ හින්දා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ මේ රටේ දේශීය ආයුර්වේදය අයිත් කරන්න ඕනි. රෝහල් වල දේශීය වෛද්‍යවරයෙක් තියන්න ඕනි. ඒකින්ද ඉන්දියාව වගේ රටවල් දේශීය වෛද්‍ය
ප්‍රකට වැඩිපුර කාලයකට ලබා දුන්නා. බොහොම ස්තුතියි.
සම්බ කරන්නේ ඒ සඳහා කටයුතු කරන්න කියලා කිමින් මන් නිහඬ වෙනවා.
ස්තුතියි. මිලන ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා බුදුහාමට විනාඩි 5ක කාලයක්
හතක් තියෙනවානේ. ගරු සභාපතිතුමනි, රටේ ජනතාවට බෙහෙමින්ම බලපාන වැදගත් අමාත්‍යාංශයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ. වෙනදා අපි මේ අමාත්‍යාංශය ගැන කතා කරන දාට රෝහල්වල පවතින ගොඩනැගිලි අවශ්‍යතා ගැන විවිධ වූ පහසුකම් ලබා ගැනීම ගැන තමයි වැඩිපුරම කතා කරේ. නමුත් වර්තමානයේ මේ රජයේ විසින් ඇති කර තිබෙන අර්බුදයේ හමුවේ තට්ටු 8 ගොඩනැගිලි, තට්ටු 10 ගොඩනැගිලි ලබා දෙන්න කියනවා වගේ ඉල්ලීම් නෙවෙයි අපට ඉල්ලන්න වෙලා තිබෙන්නේ. රෝහල්ගත වෙලා ජීවිතයේ සමග පොරබදමින් අසනීප හොඳ කරගන්න දඟලන සුවහසක් අහිංසක ජනතාවට අවශ්‍ය කරන බෙහෙත් පෙත්ත, සේලයින් බෝතලය, ශල්‍ය කර්මවලට අවශ්‍ය මූලික දේවල් ටිකවත් කඩිනමින් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේ අපිට ඉල්ලන්න වෙලා තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, අහන අහන තැන රෝහල්වල තත්ත්වය ඉතාම බරපතලයි. අඩුතරමින් දියවැඩියා රෝගියාට දෙන ඉන්සියුලින් එන්නත පවා අද හිග වෙලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ඇමතිතුමනි, කරාපිටිය රෝහලට මාසයකට 5000ක් 6000ක් විතර ඉන්සියුලින් එන්නත් අවශ්‍ය තැනට දැන් ලැබෙන්නේ 4500යි. කුඩා දරුවන්ට ලබා දෙන ඇන්ටිබයොටික් වර්ග ඇතුළු බෙහෙත් වර්ග ගණනාවක් විශාල හිගයක් පවතිනවා. සභාපතිතුමනි, ඔබතුමා දන්නවා යහපාලන රජයේ පවතිද්දී අපේ රාජ්‍ය ඇමතිතුමා සෞඛ්‍ය ඇමති වුණාම පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව සේරම සීමාවල් පැත්තකට දාලා අවශ්‍ය කරන බෙහෙත් ලබා දෙන්නට අඩුවක් නැතුව කටයුතු කරා. එදා නොමිලේ රජයේ රෝහල්වල දාපු හෘද ස්ටෙන්ස් අද ලොකු මුදලක් දීලා පිටතින් මිලදී ගන්න රෝගීන්ට සිද්ධ වෙලා තිබෙනවා. එහෙම මිලට ගන්න බැරි ජීවිත විශාල අවදානමකට පත් වෙනවා. ඒ වගේම තමයි එදා නොමිලේ දාපු ඉස්තරම්ම වර්ගයේ අක්ෂිකාචත් දැන් සල්ලි ගෙවලා පිටතින් ලබාගෙන රෝගීන්ට දාගන්න සිද්ධ වෙලා තිබෙනවා. රෝගියෙක් සාමාන්‍යයෙන් රෝහල් ගත වුණාම රෝගිය හඳුනා ගැනීම සඳහා සිද්ධ කරන ප්‍රාථමික ගණයේ පරීක්ෂණ ෆුල් බ්ලඩ් කවුන්ට් එකවත් අද වෙන විට රජයේ රෝහලක කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමනි, රජයේ රෝහලක මොනවා හරි බෙහෙත් පෙත්තක් තිවිලා බෙහෙත් ජාතියක් දෙනකොට වුණත් ඒ බෙහෙත් ටික දාගන්න වෙනදා නොමිලේ දුන්න බෙහෙත් කවරේවත් අද වෙනකොට රජයේ රෝහලවල නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. නිර්වින්දනය කරන ඖෂධ පවා විටින් විට ටික ටික තමයි ලබා දෙන්නේ. ශල්‍ය කර්ම කරන්නත් අමාරු තත්ත්වයක් රජයේ රෝහල්වල පවතින්නේ. ඇමතිතුමනි, මම මේ කියන තත්ත්වය මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ හැම රෝහලකම පොදු ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තිබෙනවා. දකුණු පළාතටම තියෙන ප්‍රධානම රෝහල කරාපිටිය රෝහල ගත්තත්, ගාල්ලේ මහමෝදර රෝහල ගත්තත්, ඇල්පිටිය මූලික රෝහල, බලපිටිය මූලික රෝහල, උඩුගම රෝහල, හිනිදුම රෝහල ඇතුළු සේරම රෝහල්වල තත්ත්වය එක වගේ අපේ පළාත්වල. මොනතරම් ආර්ථික අපහසුකම් තිබුණත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕන විශේෂ කාරණයක් මම මතක් කරනවා. සමහරක් විට මේවා කිව්වට කරන්න මුදල් තියෙනවද දන්නේ නැහැ. විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේට මුළු දිස්ත්‍රික්කයේම රෝගීන්ට සීටී යන්ත්‍ර තිබෙන්නේ දෙකක් විතරයි අමතුමනි. ඒ දෙකම තියෙන්නේ කරාපිටිය රෝහලේ. මේ සීටී යන්ත්‍ර දෙකම පහුගිය කාලේ ක්‍රියාවිරහිත වී තිබුණා. ඊයේ පෙරේද දවසක මම හිතන්නේ පෙරේදද කොහෙද එකක් හදලා තිබුණා. නමුත් අනිත් එක මාස 4ක්ම ක්‍රියාවිරහිතයි. මේ නිසා කරාපිටිය රෝහලේ අත්‍යවශ්‍යම රෝගීන් 350කට වැඩි පිරිසක් පෞද්ගලික රෝහල් වලට යවලා තමයි සීටී පරීක්ෂණ කරන්න සිද්ධ වුණේ. ඒකට විශාල මුදලකුත් වැය කරන්න වෙනවා. රාජිත ඇමතිතුමා සෞඛ්‍ය ඇමති කාලේ රෝහල් වලට ඉතාම නවීන පන්නේ පහසුකම් සහිත ගිලන් රත්න තමයි ලබා දුන්නේ. අපේ රාජ්‍ය ඇමතිතුමියත් අද මම අහගෙනයි ගිලන් රත්න වල ඉදිරි කටයුතු ගැන යමක් සඳහන් කරනවා. අද වගේ නෙමෙයි මට මතකයි අපි කිව්වහම ගිලන් රත්න වල අවශ්‍යතාව ගැන එක වෙලාවක අලුත්ම ගිලන් රත්න තුනක් දුන්නා අපිටම ගිහිල්ලා බටපොල රෝහලට ගාල්ලේ නාගොඩ රෝහලට හිමිදුම රෝහලට එහෙම දීපු හැටි මට මතක් වෙනවා. ග්‍රාමීය රෝහල් වලට දුන්නා විතරක් නෙමෙයි මම සොයලා බැලුවා ඇමතුමනි ගාල්ලේ කරාපිටිය රෝහලේ ගිලන් රත්න වල තත්ත්වය. ගිලන් රත්න 11ක් විතර තිබෙනවා.
විනාඩියක්
දෙන්න. ගිලන් රත්න 11ක් විතර තිබුණාට මේ වෙදී සේවයට යොදවන්න පුළුවන් 5යි කියලා වාර්තා කරනවා. මම දැන් අවුරුදු 3-4ක් තිස්සේ මේ විවාදයේ වෙලාවදී සෞඛ්‍ය අමාත්‍යාංශය කතා කරනකොට කියපු කාරණයක් තමයි සබරගමුවට සහ දකුණු පළාත් දෙකටම හෘද රෝගීන් වෙනුවෙන් කැටිට ශල්‍යකාරයක් තිබෙන්නේ කරාපිටිය රෝහලේ විතරයි. ඒක රෝගීන් සංඛ්‍යාවට ප්‍රමාණවත් නොමැති නිසා අපි හැමතිස්සෙම ඉල්ලීම් කරා තව කැටිට ශල්‍ය ඒකකයක් කරාපිටියට ලබා දෙන්න කියලා. අපි සතුටු වුණා ගිය පාර අයවැයෙන් මිලියන 100ක් ඒ සඳහා වෙන් කරලා තිබුණා. නමුත් මේ මුදල මේ වෙනතකම් රෝහලට ලැබිලා නැහැ කියන එක තමයි අපිට දැනගන්න තිබෙන්නේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඉතින් කොච්චර අමාරුකම් තිබුණත් මේ ගැන ජනතාව වෙනුවෙන් හිතලා බලන ලෙස ඉල්ලීමක් කරනවා. දැනට තිබෙන ඖෂධ මිල ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ. ඒ මිල ගණන් රෝගීන්ට දරා ගන්න බැරි මට්ටමක තිබෙන්නේ. ඖෂධ නියාමන අධිකාරිය විසින් මේක පාලනය කළේ නැත්නම් ඖෂධ ආනයන කරුවන් තමන්ට හිතන හිතන විදිහට මේවැයි මිල ඉහළ දානවා. සමහර බෙහෙත් 100%, 500%කින් වැඩි වෙලා තිබෙනවා. ඩොලර් එක 180 දීලා 360ට වැඩි වෙනකොට ඒක
ගර්භත්වය කාලය අවසානයි.
දෙගුණයකින් වැඩි වුණේ. නමුත් බොහෝ බෙහෙත් වර්ග අද වෙනකොට 1:5 ගුණයට විතර වැඩි කරලා තිබෙනවා. ඉතින් මේවට මැදිහත් වෙන්න කියලා ඉල්ලමින් ඔබතුමා ඉවර කරන්න කියපු නිසා මම මගේ යුතුයකමක් හැටියට අවසන් වශයෙන් කියන්න ඕන. මේ අඩුපාඩුකම් අපි දකිනවා වගේම අපිට කිසි ලෙසකින්වත් අමතක කරන්න බෑ පහුගිය කොවිඩ් වසංගතයේ දරුණුවට පැතිරිච්ච වෙලාවේ අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සුව විරුවන් විශේෂයෙන්ම ලොකු පොඩි ભેදයකින් තොරව හැම තරාතිරමක වෛද්‍යවරයෙන් ඉඳලා හෙදියන් ඒ වගේම සුළු සේවකයන් දක්වා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරපු දැඩි අවධානමක් අරගෙන කරපු ඒ අතිවිශිෂ්ට මෙහෙවර අපි සදාකාලිකවම අගය කරනවායි කියන එක මේ වෙලාවේ සිහිපත් කරමින් අද කතිකව ගොඩක් ඉඳෙද්දි බොහොම විනාඩි 5ක් හරි වෙන් කරලා දෙන්න ඔබතුමා කාරුණික වීම ගැනත් ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුති ගරු මන්ත්‍රීතුමා, මිලන ගරු සිසිර ජයකොඩි ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක්
ගරු සභාපතිවරණ මූලාසනයේ ඔබතුමාට බෙහෙවින් ස්තුතිය අතර මේ අතිශය වැදගත් ව්‍යාධියේදී දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ගැන මම වැඩිපුර අවධානය යොමු කරනවා. අවුරුදු දහස් ගණනක් පැවතිච්ච අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතියක් පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම මේවා අපේ රටේ අනන්‍ය ලක්ෂණ. ලෝකෙ ඉදිරියේ අපේ රටේ අනන්‍යතාවයේ තමයි බුද්ධහමත් දේශීය වෛද්‍ය ක්‍රමයත්. ඒ නිසා ඒ සුරක්ෂිත කොට රැක ගැනීම අපේ වක්කීමක් කියලා සලකනවා. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපේ රටට අවශ්‍ය වෙනවා. එය කඩිනමින් සකස් කර මේ වන විට අවසන් වෙමින් පවතිනවා. අපේ රටේ පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරු, සිද්ධ යුනානි වෛද්‍යවරු මේ සියලු දෙනාම ඖෂධ නිෂ්පාදකයන්, ඖෂධ සංයෝජකයන් ඒ දැනුම් පද්ධති සියල්ල එකතු කරලා මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුත්තර අපි අතගාලා තියෙනවා. ඉතා අඩු පහසුකම් යටතේ වුණත් අපේ ආයුර්වේද රෝහල් පද්ධතිය ඉදිරියට ගෙන යමින් අපේ රටේ අහිංසක ජනතාවට, රෝගී ජනතාවට සුවතේ සලසන්නත් විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ගාමීය ආයුර්වේද රෝහල් සහ බෙහෙත්ශාලා අලුතින් රාශියක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙල ගරු අග්‍රමාත්‍යතුමාගේ මැදිහත් වීම මත අපේ අමාත්‍යාංශයේ කටයුතු කරමින් පවතින බව පිතා ඕනකමින් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි අද වන විට දකිනවා සංචාරක ශේෂ්‍රය විදේශීනම උපාදනය කිරීමට දේශය වෛද්‍ය ශේෂ්‍රයේ විශාල දායකත්වය ලබාගත හැකි බව. ඒවගේම අපේ අපනයන කර්මාන්තය දේශී ඖෂධ සහ දේශීය ආහාර වර්ග උපයෝගී කරගෙන වර්ධනයක් ගොඩනැගිය හැකි බව. ඒවගේම අපේ රෝහල් පද්ධතියට අපේ සංචාරක ආයතනවලට විදේශ විනිමය උත්පාදන මාර්ගයන් වශයෙන් භාවිතා කළ හැකි බව. ඒ නිසා මේ අපේ දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රය ඩිජිටල්කරණය ලක් කිරීමේ ව්‍යාපෘතිය අපි අතගහලා තියෙනවා. අමාත්‍යාංශයේ මුදල් 7-5ක්වත් වැය කරන්නේ නැතුව ඒ සඳහා ඉදිරිපත් වෙච්ච විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් මේ සියලු කරුණු ඒකාබද්ධ කරගත් තාක්ෂණික වශයෙන් වෛද්‍යවරුත් ඖෂධ නිෂ්පාදකයන්ුත් ආයුර්වේද සංචාරක නිකේතනත් ඒ වගේම ඒ සඳහා රෝගීන්ුත් ඊට අනුකූල දක්ෂතාවය දක්වන දේශීය සහ විදේශීය සියලු තැනත්තන් ඒකාබද්ධ කරගත්ත නවීන තාක්ෂණික ක්‍රම ඩිජිටල්කරණය ලක් කිරීමේ වැඩසටහන අපි ඉදිරි සතිය තුළ ආරම්භ කරනවා කියන මතක් කිරීම කරනවා. ඒ වගේම අපි ඉතාම කනගාටුවෙන් කියන්න ඕනේ 1961 අපේ ආයුර්වේද පනතට ඇති වෙලා තියෙන සංශෝධන අවමයි. ඒ නිසා අපි ආයුර්වේද පනත මේ වෙන විට සංශෝධනය කරන්න ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ ඒ සඳහා අවශ්‍ය සහතිකය අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ මගින් අපේ රටේ ඖෂධ අපනයනය කිරීමට ඇති නෛතික බාධාවන් රාශියක් ඉවත් කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අධිකරණයේ විසින් රාජසන්තක කරපු සමහර ඖෂධ වර්ග කොතල හිඹුටු අධිකරණයෙන් පවරපු ආයුර්වේද සංස්ථාවට පවරපු කොතල හිඹුටුවත් අපනයනය කරන්න අද අපේ රටේ නීති මගින් ඉඩක් ලැබෙන්නේ නැහැ. නිසා ඉතාම බරපතල තත්ත්වයක් යල් පැන ගිය නීති විසින් අපේ දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයත් බොහෝ අපනයන ආදායමුත් අපිට අහිමි කරලා තියෙනවා. ඒ නිසා ආයුර්වේද නීති සංග්‍රහයත් ඒ වගේම ආයුර්වේද පනතත් මගින් ආයුර්වේද ශේෂ්ත්‍රයේ පරිපාලනමය වශයෙන් පවතින අවුල්ලියන්ටත් ඒ වගේම නෛතික බාධාවන් ඉවත් කරන්නත් අපි කටයුතු කරන් තියෙනවා. ඒ වගේම කවුරුත් විවාද සම්පන්න වෙච්ච ගරු ජනාධිපතිතුමා සිය අයවැය ලේඛන ඉදිරිපත් කරපු අදහස් අනුව යමින් විශේෂයෙන්ම ඖෂධීය කංශා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයද ලෙස දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි කටයුතු කර යනවා. මේ විනිටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය කටයුතු සම්පාදනය කළ තියෙන මේ අයවැය විවාද කාලයෙන් අනතුරු ඒ පනත අපි ඉදිරිපත් කරන්නත් නීති සංග්‍රහය නීති මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් අපි කටයුතු කරනවා. විශේෂයෙන් මේ සඳහා අපි සුරක්ෂිතභාවය සඳහා විශාල තැන්පතුවක් එහි ආයෝජනය කරන තැනත්තන්ගෙන් ලබා ගන්නවා. අපේ සමාජයට කිසිදු ආකාරයක මත්ද්‍රව්‍යන්ට පිටතට යන්න නොහැකි වන ආකාරයෙන් එක්සත් ජාතිකයේ සංවිධානයේ ප්‍රඥාප්ති ප්‍රකාරව යමින් විශේෂයෙන් අපේ අන්තර්දායක ඖෂධ පාලක මණ්ඩලය ඉදිරිපත් කළ තියෙන නිර්දේශයන් අනුකූලව නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවත් නීතිපත් දෙපාර්තමේන්තුවත් දක්වලා තියෙන රෙගුලාසි මත යම් ලෙසකින් ඔහු සමාජයට හානිදායක අවඩක් සිදු වුණොත් ඒ තැන්පතු මුදල අතිවිශාල තැන්පතු මුදල අයිමි වන ආකාරයේ නීති සකස් කරමින් අපේ යන් අපනයන ආදායම ඩොලර් බිලියන 3ක අපනයන ආදායමක් අපි ගණන් හදලා තියෙන ඉදිරි කාල පරිච්ඡේදයේ අපිට සෞඛ්‍ය ශේෂ්ත්‍රයෙන් උපය ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ගරු ඇමතිවරුන් සඳහන් කළා වගේම පසුගිය වසංගත රෝග තත්ත්වය මේ අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දක්වපු බටේර්ස් වගේම අපේ දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රය දක්වපු දක්ෂතාවය කොවිඩ් වසංගතයේ මර්ධනය සඳහා ඇති කරපු මේ පියවර ඉතාම ඕනකමින් යුතුව අපි අගය කරනවා. සමහර අනාවැකි තිබ්බා 104 අපේ රටේ මියනවයි කියලා. නමුත් ඒවා පාලනය කරන්න අපිට පුළුවන්කම ලැබුණා රට වහන්ඩ. ඒ නිසා කොවිඩ් රෝගීන් 100,000 බිහි වෙනවා මේ ප්‍රකාශ නිරුත්තර කරන්න. ඒ නිසාම අපේ ආර්ථික වශයෙන් කඩාවැටීමක් වුණා. අපි ඉතාම කනගාටුයි එවැනි අනාවැකි ප්‍රකාශ කරපු අයම විදේශ විනිමය අර්බුදය ගැන පෞගිය කාල සීමාවේ අපි දැක්ක බෝඩ් උස්සයි යනවා. ඒ නිසා අපි දැක්කා විශේෂයෙන්ම අපේ පෝෂණය පිළිබඳ ඉදිරිපත් කරන සමහර අනාවැකි මේ පෝෂණය පිළිබඳ විවිධ සාකච්ඡාවන් මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව මේ ගරු පාර්ලිමේන්තුවේ සාකච්ඡා ලක් වුණා. මේ සියල්ල 100% නිවැරදි කියලා අපි විශ්වාස කරන්නේ වතුර බිඳුවක් නැතුව වතුර කඳුලක් හොයන්න සතපොන් ගණන් යන ගහක් වල පේන්තෙක් මානේ නැති සුඩානයේ මොසැම්බික් ඉතියෝපියා වගේ රටවල් වල තත්ත්වයට අපේ රට දක්කිරන්න ඇතැන් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම මේ දර්ශක අපි විශ්වාස කරන්නේ නිතිපතා වැසි වහින ගස් කොළම් වලින් අනූන සියලු ගස් පැල අතු මුල් කොළ
මේ සියල් ආහාරයට ගත හැකි රටක් අපේ රට. පෝෂණීය ආහාර අපේ තියෙනවා, අපේ කොස් ටික, අපේ දෙල් ටික, අපේ මඤ්ඤොක ටික, අගුණකොළ සම්බෝලේ, මුරුංග වලින් හදන වෑංජනේ, මේ සියල්ල අධික පෝෂණ ගුණයෙන් යුක්තයි. අද මේ පෝෂණ විද්‍යාඥයෝ මහා පොළවේ ඉන්නේ නැහැ. අපේ රටේ ස්වභාවික ආහාර වේල ඉවත් කිරීම සඳහා දුන්න පෝෂණ විද්‍යාත්මක න්‍යාය නිසා තමයි ඇතැම් වෙලාවට මේ අර්බුද ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ප්‍රජා වෛද්‍ය සේවය ශක්තිමත් කිරීම තුළින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ මේ පෝෂණ ගැටලුව අපිට විසඳන්න පුළුවන් කියන මතක් කිරීම අපි ඕනකමින් ප්‍රකාශ කරනවා. සෑම දරුවෙකුටම උදෑසන ඔසු කැඳ කෝප්පයක්, කොළ කැඳ කෝප්පයක් ලබා දෙන්න කියන ඉල්ලීම, අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් සහාය ඇතුව ඉටු කරන්න කියන ඉල්ලීම කරනවා. දැන්ටමත් අපි කැලණි අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් රාශියක සුවේච්ඡා සංවිධාන උපයෝගී කරගෙන සමහරුන්ට හිනායයි කොළ කැඳ කෝප්පයක් දෙන්න කිව්වාම බටහිර අනුකාරකවාදී උගත්තු හැමදෑම මේ රටේ මේ මහ පොළවේ දේශීයත්වයට හිනා වුණා. මේ මහ පොළවේ ඒ සාරවත් ගුණෝත්භාවයට හිනා වුණා. අවසානයේ දැන් මන්ද පෝෂණය ගැන තේගලෝ දෙසා බාණ්ඩ එන්නේ. ඒ නිසා මේ පෝෂණ විද්‍යාඥගේ ප්‍රකාශ අපිට ඇතැම් වෙලාවට පිළිගන්න පුළුවන් කමක් නැහැ. මේ අය තමයි සමහර වෙලාවට උපදෙස් දුන්නේ කොවිඩ් මරණ භූමිදානය ගැන පහුගිය කාලේ විවාදයක් මතු වුණා. සමහර විශේෂඥවරියෝ බෙරි හඳුන්නා ජාතීන් අතර අසමානතාවයක් ඇති කළා, මුස්ලිම් ජනතාව අපි කෙරෙහි කලකිරීමක් ඇති කරා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා. නිලධාරීන්ට ඇතැම් නිලද, හැබැයි ඇතැම් විශේෂඥයන් විසින් දුන්න වැරදි උපදෙස් නිසා ජාතීන් අතර ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තා. ඒ අයම උස්සගෙන අරගලයට යනවා. අරගල වලට ගිහිල්ලා කියනවා ජාතීන් අතර සමානතාවය ඕනේ කියලා. මොකද මේ දෙබිඩි පිළිවෙත මම දැක්කා. එවැනි විශේෂඥවරියක් ප්‍රකාශ කරනවා, බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා. ඒ තමයි ඒ විශේෂඥවරිය. බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා විදේශ විනිමය හොරා කාපු පාලකයන් පලයව් කියලා. පාලකයෝ පලයව් කියලා ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, විශේෂඥවරු, වෘත්තිකයෝ ඔක්කොම ලක්ෂ 500-600 බෙන්ස් වලින්, ප්‍රාඩෝ වලින්, V8 වලින් ඔන්නේ යනවා. හැබැයි ඩොලර් හොරා කපු පාලකයෝ ඵලයව් නැගල යන්නේ ඩොලර් වලින් කෝටි ගණන් වියදම් කරපු මුදල් වලින් වාහනවල, බලපත්‍ර වලින් ලබාගත් වාහනවල. ඒ නිසා මේ අපි 225කට චෝදනා කරනවා 75,000 ලක්ෂයක් ඉන්න සමහර කණ්ඩායම් මේ පිළිබඳව නැවත අපිට ඵලයව් කියන්නේ ලක්ෂ ගණන් වල වාහන වලින් යන කට්ටිය. ඒ නිසා මේ පිළිබඳව නැවත විමසීමක් අපි සිදු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර රටාව, අපේ ස්වභාව ධර්මයත් එක්ක සාකසාරත්මත පදනම් වෙච්ච ආහාර රටාව නැවත ඉස්මතු කරගත යුතු වෙනවා. ඒ තුලින් අපේ පෝෂණ ගැටලුව අපිට විසඳෙනවා. අපේ කොළ කැඳ, අපේ ඔසු කැඳ, අපේ ධාන්‍ය කැඳ, අපේ පලා වර්ග 200කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එළවලු සහ පලා වර්ග පබ්ලිස් සිල්ල මහතාගේ පොත්වල කියවෙනවා. අල වර්ග 140කට වඩා තියෙනවා පෝෂණීය තත්ත්වයෙන් යුතු දේවල්. ඒ නිසා මේවා ආහාරයට ගන්න අයට අපේ රටට වැරදි ජීවන රටාව, වැරදි පාරිභෝජන රටාව, මේ බටහිර අනුකාරකවාදී ඊනියා උගතුන්ගේ ප්‍රකාශ වලින් මිදිලා අපේ සාම්ප්‍රදායික හරවත් දැනුම් පද්ධතිය උපයෝගී කර ගැනීමෙන් තමයි අපේ රට රෝග නිවාරණය කරන්න පුළුවන් වෙන්නේ. පෝෂණ ඌනතාවයන් පෙළෙන්නේ නැති දරුවන් අපේ සමාජය තුළ තිළිණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ තාක් මේ ගැටලුවට විසඳුම් හම්බෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, අපි විශේෂයෙන් මතක් කරනවා අද ඖෂධ හිඟය ගැන.
ඇමතුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඖෂධ හිඟය ගැන කතා කරනවා. ගරු චම්පික රණෝ කැමතුමා ප්‍රකාශ කළා අපේ රටට වැඩිම ඖෂධ ගෙන්නන්නේ මොනවද? වැඩිම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුදලක් වැය කරන්නේ කොලෙස්ටරෝල් සඳහා වූ ඖෂධයට එක. දෙක දිය වැඩියාව සඳහා ඖෂධ වලට. තුන මානසික ආතතිය සමග මිශ්‍ර වෙච්ච අධික රුධිර පීඩනය, ප්‍රෙෂර් එකට ගෙන්න බෙහෙත් වලට, මේ තුනටම දේශීය වෛද්‍ය ක්‍රමයෙන් විසඳුම් තියෙනවා. අපේ කුළු බඩු වලින් කොලෙස්ටරෝල් නැති කරන්න පුළුවන්. අපේ තෙබු කොළ වලින්, කෝවක කොළ වලින් දියවැඩියාව නැති කරන්න පුළුවන්. අපේ බෞද්ධ භාවනා ක්‍රමත්, අපේ යෝග ව්‍යායාම ක්‍රමත් එක්ක මානසික සුවයතාය ඇති කරගත්ත පීඩනය නැති මිනිස්සු බිහි කරන්න පුළුවන් සාම්ප්‍රදායිකත් බෙහෙත් රාශියක් තියෙනවා. ඒ ඖෂධ වර්ගවල ඵලය රටට ලබා දිය තියෙනවා. බෙහෙත් නැහැ කියන මිසක්කා විකල්ප ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයකට අපි යන්න සූදානම් නැහැ. අපේ රටේ 4000ක් මිය යනවා. ජන සභාපතිතුමනි 4000ක් අපේ රටේ මිය යනවා. ඔබතුමා උනාසලා දන්නවා අංශභාග රෝගයෙන් අදාංශභාග රෝගයට ප්‍රතිකාර තියෙන්නේ අපේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ, දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ. ඒ නිසා ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයකට අපි ගමන් කළ යුතුයි ගර්මන්තිතුමා යෝජනා කළ පරිදි. ඒ මගින් තමයි අපේ
ඔබතුමා කාලය අවසානයි.
අවසාන වශයෙන් අපි ඉවත් කරන එක ප්‍රශ්නයකට පිළිතුරු දීලා ඒ තමයි හෝමියෝපති වෛද්‍ය සභාව පිළිබඳ ගර්විත හේරමන්තිතුමා කිව්වා අපේ රටේ උපාධිධාරී හෝමියෝපති වෛද්‍යවරු අද නීත්‍යානුකූලව සභාව පිහිටවලා ඒ මත අපි අයිතිවාසිකම ලබා දීලා ව්‍යාපංචයෙන්ද ඉන්දියාවේ හෝමියෝ කල්කටා විශ්වවිද්‍යාලයේ අවුරුදු 6ක වෛද්‍ය පුහුණුව ලැබපු අයට තමයි අපි ලබා දීලා තියෙන්නේ. හොර නීති විරෝධී ආයතනයන් මගින් දහස් ගණන් ඇතැන් අයට වෛද්‍ය පත්තිය ලබා දෙදී අපි තහනම් කළා. ඒ තහනම් කිරීම නීති විරෝධී කියලා කියනවා. ඒ නිසා නීති විරෝධී ක්‍රියාව තහනම් කිරීම තමයි අපි කළේ. පෞගිය කාල සීමාව තුළ අපි පාරම්පරික වෛද්‍යවරු විශාල ප්‍රමාණයකට 147කට මේ වර්ෂයේ පමණක් අපි ලියාපංචය ලබා දීලා තියෙනවා. DA විභාගයේ අවසාන වශයෙන් DA ආයුර්වේද ශාස්ත්‍රීය විභාගයේ 2017න් පස්සේ නැවත අපි විභාගලියම සදා සිසුන්ට අවස්ථාව සලසලා දී තියෙනවා. ඒ නිසා අපිට අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අපිට ස්නායු රෝහල් දෙකක් අංශභාග රෝගීන්ට ස්නායු රෝහල් දෙකක් ඇති කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා බියගම් ප්‍රදේශයේ බියග කඳුබඩ ආයුර්වේද රෝහලත් ඒ වගේම බස්නාහර පළාතේ මීගොඩ ආයුර්වේද රෝහලත් ඉදිරි කාල පරිච්ඡේදයේ ස්නායු රෝගීන් සඳහා වෙන් වෙච්ච ආයුර්වේද රෝහල් බවට පත් කිරීම සඳහා කටයුතු අපි මැදිහත් වෙනවා. ඒ නිසා අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ සුවිශේෂම අවසාන වශයෙන් සුවිශේෂම පුනර්ජීවන කාල පරිච්ඡේදයක් මේ ශාස්ත්‍රයේ ඉදිරියට ගෙනෙන්න අපි සිල් දායකර එකතු වෙමි කියන ආයාචනය කරමින් හැඳ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරවෙමතුමා.